अपने लोक के।
अद पे राजा तुर्की राजा उदाहरण के उत्सव पहली बांधव अच्छा कर रहे मोहते एक सम्मत कराने के सत्य मेर दिन पार्लियामेंट तो इधर करो मोहते दी ये पहली बांधव वचन की पैक कथा करने अवस्था वाला भी मागे कोट चल कर अथवा से लोके राटवाल अन्योन्य संबंध का गति करांड नीति क्रियात्मक करांड विविध चोदना वल्ट लक्विक चोद विविध रटवल वल आरक्षा सहित इन्नोना ए पिल बंदबे रटवल एक साकाच्चा करला ए वित्ती करवान अरलगेन दानुआं करांड मेवागे नीति अपी हरिगास ए नीति विलिबंदवा पे जाति अंतरे लोके बहु रटवल एक पियासां करी අද මේ පාර්ලිමේන්තුව තුල මේ විවාදයට ගන්නකොට වැදගත් කාරණා කීපයක් මතුවුණා. එකක් තමයි අපේ සෙන්ට්‍රල් බැංකුවේ හිටපු අධිපතිතුමා මේ රටේ සෙන්ට්‍රල් බැංකුවෙන් බරපතල වංචාවක් කරලා මම හිතන්නේ ආසියාවේ තියෙන ලොකුම වංචාව. ට්‍රිලියන ගණන් වලින් තාම ගණන් කරන්න බැරුව තියෙනවා. එතුමා මේ රටින් सिंगापुर प्रधान विहिल सिंगापुर आर्थिक सिंगापुर अर्जुन रंतुंग महावंचा बकलती मे वंचावट मे आवावट दे कैबिनेट के नोगी अर्जुन अर्जुन महेंद्र मांगे का निवेदन कर लो एक गिवसुम ने दान रसी मुना कौन दे इसे न तंग आप इधर कोल्लो में गिवसुम अच्छा कर ले इवर वेला में एक कर मुझ किया एक टे हेतु वक्ती मुकदे अर्जुन महेंद्रन अपे अग्रामात्य तुम आगे इताम हितवत मित्रे එතුමාගේ වගකීම එතුමා කීප වතාවක් මේ පාර්ලිමේන්තුවේ පිටත් බාර අරගෙන තියෙනවා. ඒ වගේම අද චෝදනාව ලක් වෙලා තියෙන්නේ මේ කටයුත්තේ පළවෙනි විත්තිකාරය අග්‍රාමාත්‍යවරයා කියලා. ඒක තමයි අද මේ රටේ කතන්දරේ. මේ රටේ ජනතාව පිළිගන්නේ. එහෙනම් ඒ රටේ අගමැතිවරයා ගෙනෙයිද අර්ජුන මහේන්ද්‍ර. ඒක විශාල ප්‍රශ්නයක්. अपे आसियावे थीन लोकुम होरकाम जात्यांतरे पिडिगत्त होरकाम मेरटे जनता पिडिगत्त होरकाम महाबैंको पिडिगत्त होरकाम जनाधिपति कमिशन सभावकिन पिडिगत्त होरकाम एक पिलिबंदव वडक् ने एकम तवत् कारणावक् तमुन्नासरेट मतक् करन्न कमति मम पौगुये दवस्वल लोके बहुम प्रचार पेनमावल बैंक विशाल मुदल तंपत्कलो ये तंपत्कलतीने लयस्त मतुन हम एक रटक अग्रमातीवरेला अपे रट प्रबुद्ध पुद्गल गणनावग्य नीन ये नी रजेट युतक मतीन मे परीक्षा कर लल मैं मुदल होल तंपत कर देशपालन लोके बहुम नायक उपदेशक वरुंगे नंती देशपालक सहोदर वरुंगे नंती एक इंटरनेट के हम तनम प्रयोग किया लोके रटवाल पीली जाते हैं मुदल अर्थ किया तो अपे आंड निस्तब्द नहीं तमन्ना से आंड निस्तब्द विदेश अमात्यां से नहीं शब्द है मैं उधर उधर पाना हिल पलानी ने मैं कहूं तो मैं कहूं मतलब दंपत करे के चोदना करना माइंद राजपक्ष मैं तुम्हारे उदय अंग वीर तुंग हो अन्न बह के उदय अंग युद्ध का अत्ता नंग मैं दुबई हो ये तुम्हारे एक मध्य तुन बह अनित के ना अमेरिका वे अत्ता नंग अर्जुन महेंद्र अतरंग भी नहीं අමාරු කියනවා මගුල් ගෙදරත් පුතාගේ මගුල් ගෙදරත් අගමැතිතුමා ගියා කියලා. ඉතින් මේ වගේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට ඒ ජාත්‍යන්තර ගිවිසුම් වලින් අපේ රට ප්‍රයෝජනයක් ඕන කියලායි අපි කියන්නේ. මේවා අත්සන් කරනවට අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේ ගිවිසුම් වලින් අපේ රට ප්‍රයෝජනයක් ඇති වෙන්න ඕනේ. අපේ රජයේ අපේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් තියෙන්න ඕනේ. දැන් සිංගප්පූරුවත් එක්ක මහා ගිවිසුමක් අත්සන් කරනවා. ඔය ගිවිසුම අත්සන් කරන මොහොතේ දන්නවනේ අර්ජුන මහේන්ද්‍ර මැතිතුමා සිංගප්පූරුවේ ඉන්නවා කියලා. මලික් සමරවික්‍රම මහත්තයා සිංගප්පූරුවට යනකොට දන්නවනේ. අග්‍රාමාත්‍යවරයා යනකොට දන්නවනේ. ඒ රටේ අග්‍රාමාත්‍යවරයා එක්ක සාකච්ඡා කරනකොට, ඒ රටේ විදේශ ඇමතිවරයා එක්ක සාකච්ඡා කරනකොට, ඒ රටේ වෙළඳ ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනකොට මේ කරුණු සාකච්ඡා කරන්න පැවංකෝ ඉන්නවනේ. අවංකව ක්‍රියා කරනවා. එහෙම වුණාද නැද්ද කියන එකයි අපි අහන්නේ. සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන මටත් කනගාටුයි. මමත් එක්සත් ජාතික පක්ෂයේ කාලයක් හිටපෙන්න. හරියට ඒගොල්ලෝ ආණ්ඩුවේ නෙමෙයි වගේ දැන් කතා කරන්නේ මෙතන ඇවිත්. තමුන්නාසින තමයි තම අවුරුදු පහම මේ ආණ්ඩුව පාලනය කරේ. එහෙනම් ඒ වලට තමුන්නාසිනයි වගේ කියන්න ඕනේ. එහෙම නැත්නම් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ විපක්ෂයේ ඉන්න අයවත් නෙමෙයි. එතුමාලා තමයි වගේ කියන්න ඕනේ. දැන් එතුමාලා කියන මේකටයි අපි අත්සන් කරන්නේ. අපි කැමැත්ත ප්‍රකාශ කරන්නේ. අපි විපක්ෂයක් හැටියට යම් කිසි ජාත්‍යන්තර ගිවිසුමක් ගෙනෙනකොට ඒක මේ රටට වැදගත් නම් අපි ඒකට සහයෝගය දෙනවා. හැබැයි සහයෝගය දුන්නා වගේ මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. දැන් මේ කවුරුවක්ම කතා කරන්නේ නැහැනේ. පනමාවල මුදල් ගන්න බොහොම ප්‍රසිද්ධියට පත් වුණා. පනමාවල මුදල් ගන්න ඩොලර් මිලියන 25යි 50යි 75යි තියෙනවා කියලා නම් ගම් එක්ක අපේ බතු නිකන් අපේ විදේශ අමාත්‍යංශයේ විමසීමක් කරා. නිකන් මේ ආණ්ඩුව කිව්වද මේක ගැන හොයලා බලන්න ඕනේ කියලා. මේ ගැන විභාගයක් කළ මේ ගැන කටයුතු කරන්න ඕනේ කිය. නෑ, තමන්ගේ ගජ මිතුරන්ගේ නම් තියෙන හින්දා ඒක කරේ නෑ. ඒක කරේ නෑ. ඒක යැත්ත தත්ති. අපි මේවා සම්මත කරාට වැඩක් නෑ. රටේ ප්‍රයෝජනෙ පිණිස මේවා පාවිච්චි කරන්නේ නැත්තම්, රටේ වුමනාව පිණිස මේවා පාවිච්චි කරන්නේ නැත්තම්, ඇමරිකාවේ අපේ කෙනෙක් ඉන්නවා නම් බලලා මේ රජයට පුළුවන් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට කතා කරලා මෙහාට ගෙන්න ගන්න. නැත්නම් ඒ ඇමරිකන් රාජ්‍යයට කියන්න පුළුවන් කර නඩු දාන්න කියලා. ඩුබායි රටේ ඉන්නවා නම් අපේ රාජ්‍ය තන්ත්‍රිකයන්ව කටයුතු කරන්න පුළුවන්. සිංගප්පූරුවේ ඉන්නවා නම් ඒක කරන්න පුළුවන්. ඇයි නොකරන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙන. ඇයි කරන්නේ නැත්te කියන ප්‍රශ්නේ. ඒ වගේම අපේ ජාතිස මන්ත්‍රීතුමා ජාති ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට යෝජනා කරා, ප්‍රෝජෝජනා කරා මේ ව්‍යවස්ථාව පිළිබඳව වැරදි ප්‍රකාශයක් කරා කියලා. ව්‍යවස්ථාව පිළිබඳව රටේ ජනතාව ජනවත් කරන එක විපක්ෂයේ යුතුකම. සුමන්දරින් මැතිතුමා යමක් ව්‍යවස්ථාව ගැන කියනවනම් ඒක අපි දරන මතය රටේ ජනතාවට කියන එක අපේ යුතුකමක්. ඒක තමයි විපක්ෂයේ යුතුකම. ඒක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කරන්නේ. ඒ වගේම මේ රටේ මේ අනබල සම්මත කරනකොට ලෝකේ අනිත් රටවලුත් මේ අනබල සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග ගැන කල්පනා කරන්න ඕනේ. දැන් මම දැක්කා ඉරාකය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයත් ඇමරිකාව රජයත් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව ටිල්කොට් කියලා මහත්මයගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත් කරා. ඒකේ වාර්තාව පිටවෙන්න අවුරුදු 5ක් 6ක් ගියා. දැන් ඒ වාර්තාව පිට වෙලා තියෙනවා. ඒ වාර්තාවේ කියනවා ඇමරිකානු හමුදාවත් ඉංග්‍රීසි හමුදාවත් වැරදි රාශියක් කෙරුවයි කියන. ඒ රටවල රාජ්‍ය නායකයෝ මොකද කියන්නේ? දැන් ඉන්න බිතානි අග්‍ර මාත්‍යවරයා මොකද කිව්වේ? රට වෙනුවෙන් සටන් කරපු එකම හමුදා බටයෙක්වත් මම ඉදිරිපත් කරන්න නැතේ කිව්වා. මේ වார்த்தාව මම පිළිගන්නේ නැහැ කිව්වා. හැබැයි ඒ රටවල් ඇවිල්ලා අපිට මොකද කියන්නේ? අපේ හමුදා බටයට ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න දෙන්න කියනවා. එහෙම ඒගොල්ලන් රටේ හමුදා පිළිබඳව ක්‍රියා කරපු රාජ්‍ය නායකයෝ බ්‍රිතාන්‍ය ඇමරිකාව අපිට මොකද කියන්නේ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ තමුන්නාසල එකතු වෙලා අස්සම් කරනවා. අපි අපේ රටේ හමුදා බටයින් වැරදි කරලා තියෙනවා නම් අරගෙන යනවා කියලා. මේ වார்த்தාවට එතකොට ඒගොල්ලෝ මොකද කියන්නේ? මේක ලෝක ප්‍රසිද්ධ වார்த்தාවක්. ඒ රටවල ඒගොල්ලන්ගේ රට වෙනුවෙන් සටන් කරන හමුදා බටයින් වෙනුවෙන් ක්‍රියා කරන එක විදිහකට ඒගොල්ලෝ අපි අකට කිව්වහම අපි දන ගහලා වැඳලා ඒක පිළිගන්න ලෑස්ති වෙනවා. එහෙනම් මම මේ ආණ්ඩුවට කියන්න කැමති යුද්ධය ජයග්‍රහණය කරපු හමුදා බටයන් වෙනුවෙන් ජාත්‍යන්තර කිව්සුන් අත්සන් කරනකොට මේ රටේ තවත් රටවල් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව බලලා ඒ තීන්දු ගන්න කියන එක මම කියන්න කැමති. එහෙමයි මේ රටවල් වැඩ කරලා තියෙන්නේ. පැයකින් දෙකකින් මේ වார்த்தාවල් දීලත් නැහැ. අවුරුදු තුන හතරක් විමර්ශනය කළා. මේ වார்த்தාවල් ලියලා ඒවා ඉදිරිපත් කරාම ඒ රටවල රාජ්‍ය නායකයෝ තමන්ගේ හමුදාවන් ආරක්ෂා කර එහෙමයි. අපේ අය බොහෝම අලංකාරටක වැරදි කරපු උන්ට ඔක්කොටම අපි දඬුවම් කරනවා. අපේ හමුදාවේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබ අහංකාරයෙන් කියන්නේ. නුත් අපි අද තමුන්නාසලා සියලු දෙනාම බයක් නැතුව මේ රටේ ජීවත් වෙන්නේ. යුද හමුදාවයේ යුද්ධෙන් ජයග්‍රහණය කරපු එක. ඒක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. 26,000 ඔත්පල වෙලා මිය ගිහිල්ලා කටයුතු කරන්න. ලෝකේ රටවල් එහෙමයි ඒගොල්ලන්ගේ හමුදාවන් ගැන ක්‍රියා කරන්න. ඒක ගැන කතා කරනකොට සමහර උදේ කියන ජාතිවාදී ගැන කතා කරනවා. අදටත් අපි ආරක්ෂා වෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ කටයුතු දිහා බලලා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව නිසා. පෞගේ දවස්වල ජාපනයේදී ගම් වතුර ගැලුවාම හමුදාව ජාපනයේ නොහිටියන මොකද ජාපනයේ ජනතාවට සිද්ධ වෙන්නේ? හමුදාව මැදිහත් වෙච්ච නිසා ජාති භේදයකින් තොරව එකට උත්තර නිදහස් වෙච්ච හින්දා ඒ හමුදා බටය විශිෂ්ට සේවාවක් කරා. ඒ වගේම ඊයේ පෙරේද නුවරදී අර හතරවෙනි තට්ටුවේ දෙමළ ජාතික පවුලක් ජීවිතේ බේරගන්න සටන් කරනකොට කිසිම ජාති භේදයකින් නැතුව දුවර ජනතාව ඒ පවුල ආරක්ෂා කරගත්තා. ඒක අපිට කීර්තිය. අපේ රටේ ජීවත් වෙන හැම ජාතියටම කීර්තිය. මම දන්න දෙමළ නායකයෝ මොකද කියන්නේ කියලා ඒ මහත්මයාවයි ඒ නෝනමයි දරුවන් තුන්දෙනාවයි නිදා බේරාගත්තගෙන. ඒක අපිට ආඩම්බරයක් මේ රටේ. අපි හැම ජාතියක්ම එකට ජීවත් වෙනවා කියන එකට හොඳ පණිවුඩයක් මේ. ඒ එයාට ගයක් නැති වුණහම ඒ වෙළඳ සංගමයේ ගයක් දීලා එයන් ආරක්ෂාවට මේවා හොඳ. මේක තමයි යුද හමුදාව කරෙත් උතුරේදී යුද්ධය අවසන් වෙච්ච මොහොතදී ඒ අහිංසක මිනිසුන් එල්ටීටී එකෙන් බේරගෙන ගෙනල්ලා පුනරුත්ථාපනය කළ කටයුතු කරේ. නුත් අපේ උදවිය දැන් සටන් කරනවා යුද්ධේ යුද්ධ කරපු හමුදා බටයට දඬුවම් කරන්න ඒකේ ත්‍රස්තවාදයට නිදහස දෙන්න කියලා. ත්‍රස්තවාදයට නිදහස දෙන්න කතා කරනකොට මට මතක් වුණා මේ දෙවන ලෝක යුද්ධයේ නියුර්බර්ග් අපරාධ නඩු විභාගය. ඒ කෙනෙක්වත් නඩුව අවසන් වෙලත් සමහර අයම මැරෙනකම් හිරගෙදර තියාගෙන හිටියා. එළියට දැම්මේ නැහැ. එදාට ඔය මූනිකානි ඉස්සර කවුරුක් මට මතකයි මේ තව අවුරුදු දෙකකට ඔය දෙය එක අන්තිම හිරකරුවා මිය ගියේ. එහෙමයි ලෝකකට ඒ රටවල තමයි අපිට මෙහෙම ඇවිල්ලා කියන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට අපි ගැඹුරින් ලෝකයේ අනෙක් රටවල් මේ වගේ කටයුතු වලින් ක්‍රියා කරලා තියෙන කොහොමද කියන එක අපි බලන්න ඕනේ. කොහොමද ඒ ක්‍රියා කරලා තියෙන්නේ කියන එක බලන්න ඕනේ. එහෙම නුනොත් අපි නිකම්ම නිකං අර 48 ඉස්සෙල්ලා සුද්දක කකුල් දෙකැන්ලා වැදගෙන හිටිය වගේ ඒගොල්ලො කියන එක දනනමල පිළිගන්න පටක් බවට පරිවර්තනය වෙනවා. ඒකට මේ රට ඉඩ දෙන්න එපා කියන එක අපි කියනවා. මොකද එකදාස් නමසේ හතලිස්සටේදී නිදහස ලබාගත්තාම අපි හිතුවේ අපිට නිදහස ලැබුණා කියලා. පෞගේ දවසල මේ පාර්ලිමේන්තුවට අහම අපිට තේරුණයි නිදහස අපිට ලැබිලා නැහැ. මෙතන ඉන්න තානාපතිවරු තමයි කතානායකතුමාව පාලනය කරේ කියලා. එයා මෙතන ඉඳන් උඩින් ඉඳන් අප්පුඩි ගහනකොට මෙතන අපි කෝලහල කරන්න සිද්ධ වුණා. අපි කෝලහල අනුමත කරනවා නෙමෙයි කතානායකතුමා හැසිරිච්ච විදියට එහෙම නොකර බැරි වුණයි කියන එක මම කියන්න කැමතියි. අනිත් එක අද මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 30 කවදක්වත් පොලිසිය එක්ක කතානායක කරලා ඇවිල්ලා නැහැ. ලවුඩ් ස්පීකර් අරගෙන කතානායක කරලා ඇවිල්ලා නැහැ. මේ පාර්ලිමේන්තුවේ කතානායක පුතුවේ එදා විතරක් නෙවෙයි මීට අතීතයේත් ඉඳලා තියෙනවා. මීට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව තියෙන කාලේ රොබර්ට් ගුණවර්ධන මහත්මයා, සෝමවීර චාන්සලි මහත්මයා එන්නේ පෙර මහත්මයා විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතානායකතුමත් එක්ක ගැටුම් ඇතකර උස්සගෙන ගිහින් එළියට දාලා විවිධ ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙනවා. ඒකෙන් පාර්ලිමේන්තුවට හානියක් වෙන්න දුන්නේ නැහැ. ඒ ඔක්කොම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරා. යම් සිදුවීම් වෙලා තියෙනවා. හොඳට පාර්ලිමේන්තු සම්මත කරන්න ගියාම තමයි මෙදා මේ සිද්ධිය උනේ. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඒකම අද ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරන ස්වාධීන කොමිෂන් සභාව කොහොමද පත් වෙන්නේ? ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායකතුමා, විපක්ෂ නායකතුමා. අපිට පෙමුණ ස්වාධීන කොමිෂන් වල ස්වාධීනකම විපක්ෂ නායක පත් වෙලත් විපක්ෂ නායක යන්නේ නැතුව ඉන්නේ. ඒ ඕන කරේ ආයිත් අර කොමිෂන් සභාවේ සමාජිකෝ වෙලා ගජ මිතුරු පත් කරන්න. මෙතකල් ආණ්ඩුව ඇවැට පක්ෂව ඡන්ද දෙනවා විපක්ෂ නායක. කතානායක ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනවා. අග්‍රාමාත්‍යතුමා කටයුතු කරනවා. ජනාධිපතිතුමාත් ඒ පැත්තේ ඉන්නවා. ජ්‍යෙෂ්ඨත්වයේදී කොච්චර නඩුකාරවරු පත් වෙලා තියෙනවද කියලා බලන්න. ජ්‍යෙෂ්ඨත්වයේ කොහෙද ගිහිලා තියෙන්නේ? නීතිපති පත්වනකොට ජ්‍යෙෂ්ඨත්වයවත්, පොලිස්පති පත්වනකොට ජ්‍යෙෂ්ඨත්වයවත්, ශේෂ්ඨාධිකරණය පත් වෙනකොට නඩුකාරවරු ජ්‍යෙෂ්ඨත්වයේ හම්බුණාද අහිමි වුණා. එහෙනම් මේ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාපිටිය පිළිබඳව නැවත සලකා බලන්න වෙයි කවදා හරි. මේවා ඇත්ත වශයෙන්ම ස්වාධීන කොමිෂන් සභාව හැටියට කටයුතු කරාද කියලා. අපි නමට කියනවා ස්වාධීන කොමිෂන් සභාව කියලා. එහෙම ස්වාධීන කොමිෂන් සභාව හින්දා ඡන්ද පවත්වන්න ඉන්න ඡන්ද කොමසාරිස්ගේ නියෝජිත ඡන්ද තියන්න එපා කියලා උසාවිගේ යුගයකට පත් වුණේ අපි. ඡන්ද පවත්වන්න පත් වෙලා තියෙන මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝජිතයනෝ ඡන්ද තියන්න එපයි කිය. ඒ හින්දා තමයි අද පළාත් සභා මැතිවරණ නැත්තේ.
අරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
අද මොකද පළාත් සභා මැතිවරණ වෙලා තියෙන්නේ? සමහරු කියනවා හැමෝම කැමතිනම් මනාප හැමෝම කැමතිනම් මනාප ක්‍රමයට කියන්න. කවුද එතනට ගෙනාවේ? අග්‍රාමාත්‍යතුමා පළාත් සභාව මැතිවරණේ කල් දාන්න තමුන්නාසලා ගියාම උසාවියෙන් ඉඩ දුන්නේ නැහැ. ඒ පාර තමුන්නාසලා මොකද කරේ? පාර්ලිමේන්තුවට එළ වංගු යෝජනාවක් ගෙනාවා. ජනාධිපතිතුමා නෙමෙයි තමුන්නාසලා, මේ පාර්ලිමේන්තුවට ගෙනා කවුද? පාර්ලිමේන්තුවට ගෙනා කවුද? පාර්ලිමේන්තුවට ගෙනාවේ තමුන්නාසලා. තමුන්නාසලා ගෙනාව මේක 3-2ක් මේ 50-50 ඕන කියලා. 4-3-2 තිබුණේ නැහැ මේ පාර්ලිමේන්තුවේ. කතානායක සම්ප්‍රදායට විරුද්ධව ප්‍රේදහය වෙනකම් මේ පාර්ලිමේන්තුව ගෙනිච්චා. ප්‍රේදහයට තමයි තමුන්නාසලා 3-2 ඡන්ද ගත්තේ. දැන් කියනවා හැම පස්සම කැමතිනම් තමුන්නාසලා ඡන්ද තියෙනවා කියලා. ඡන්ද කල් දැම්මේ තමුන්නාසලා. මහලකොට ප්‍රජාන්තරවාදය ගැන කතා කරන අද පළාත් සභා 6ක් ඡන්ද නැතුව යනවා. දැන් කියනවා පක්ෂනායක කාර්ය සාකච්ඡාවේදී අපි මෙහෙම කරනවා. එහෙම කරන්න උවමනාවක් තිබුණේ නැහනේ. පීච්ච ක්‍රමයට ගියා නම් අද මැතිවරණේ කියලානේ. අද පළාත් සභා 6ක ඡන්ද නැහැ. අග්‍රාණ්ඩකාරවත් කරන්නේ තමුන්නා සර ඡන්ද ගැන කතා කරනවා හෙට බැරියා ගේන්න බලත හෙට ගැරියක් වල ගේන්න බලත මෙහෙම අද ප්‍රජාන්ත්‍රවාදය නැති කරේ එක්සත් ජාතික පක්ෂයත් ගරු කතානායකත් තමයි පළාත් සභා මැතිවරණේ කල් දැම්ම කියන එක මම කියමින් මගේ වචන සුවල්පියව සංකන බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගෞරව ඩග්ලස් සේවානන්ද
நன்றி குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே இன்றைய தினம் மீள ஒப்படைத்தல் சட்டத்தின் கீழான கட்டளை தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வழங்கப்பட்டுள்ள இந்த வாய்ப்பில் இன்றைய தலைப்பிற்கு வருவதற்கு முன்பாக இன்னும் ஒரு விடயம் தொடர்பில் எனது சில கருத்துக்களை இங்கு முன்வைக்கலாம் என நினைக்கின்றேன். நேற்றைய தினம் சக்தி, சிரஸ், மௌபிம, சிலோன் டுடே ஊடக நிறுவனங்கள் மீது மேற்கொள்ளப்பட்ட காடைத்தனமான செயற்பாடானது வன்மையாக கண்டிக்கப்படத்தக்கதாகும். ஏற்கனவே லேக் ஹவுஸ் நிறுவனத்தின் முன்பாக இடம்பெற்றிருந்த வன்முறை சுயாதீன ஊடக நிறுவனத்தில் ஏற்பட்ட குழப்ப நிலை என்று தொடங்கி நேற்றைய தினம் மேற்படி தாக்குதல் நடத்தப்பட்டுள்ளது. ஓர் ஊடகமானது தன்னை பற்றியோ அல்லது தான் சார்ந்த கட்சியை பற்றியோ அமைப்பினை பற்றியோ தவறாக அல்லது போலியாக இதனையும் வெளிப்படுத்தியிருந்தால் அவ்விடயம் தொடர்பில் பிரஸ் கவுன்சில் இருக்கின்றது, அதில் முறைப்பாடு செய்ய முடியும், அல்லது சட்ட ரீதியிலான நடவடிக்கைக்கு போக முடியும். எங்களை பற்றி ஒரு ஊடகம் போலியான தகவலை வெளியிட்டிருந்த நிலையில் நாங்கள் அது தொடர்பில் சட்ட நடவடிக்கைக்கு போயிருந்தோம். அதில் நமக்கு சாதகமான தீர்ப்பே கிடைத்திருந்தது. அவ்வாறானதொரு முறையினை நோக்கி செல்லாமல் இப்படி காடைத்தனங்களை ஊடகங்கள் மீது கட்டவிழ்த்து விடுவதானது கண்டிக்கத்தக்க விடயம் மட்டுமல்ல கேவலமான விடயமும் ஆகும். இந்த நாட்டில் ஊடக சுதந்திரம் தாராளமாக இருக்கின்றது என்பது இதுதானா என்றே கேட்க தோன்றுகின்றது. அண்மை காலமாக ஊடகங்களை சிலர் கருப்பு ஊடகங்கள் என கூறி வருகின்றனர். நேற்றைய தினம் மேற்படி ஊடக நிறுவனத்தின் மீதான காடைத்தனத்திலும் முழுமையாக கருப்பாடை அணிந்தவர்களே காணப்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. ஊடகங்கள் மக்களை நேர்வழிப்படுத்த வேண்டும், உண்மையை மக்களுக்கு உரைக்க வேண்டும், ஊடக தர்மத்தினை பாதுகாக்க வேண்டுமே அன்றி எந்த ஒரு தரப்பினருக்கும் அடிபணிந்து போக வேண்டிய தேவை அவர்களுக்கு இல்லை. அதேபோன்று எந்த ஒரு எவருக்கும் தனியார் ஊடகங்களில் தனது அல்லது தங்களது கருத்துக்களை மட்டுமே முதன்மைப்படுத்த வேண்டும் என அழுத்தம் கொடுக்க முடியாது. அப்படியானவர்கள் சொந்த ஊடகம் நடத்த வேண்டும். சக்தி டிவி, சக்தி எஃப்எம் போன்ற ஊடகங்கள் நல்ல முறையில் செயல்பட்டு வருகின்றன, தவறுகளை சுட்டி காட்டுகின்றன, உண்மையிலேயே தவறு செய்கின்றவர்களை சுட்டி காட்டுகின்றன. உண்மையிலேயே தவறு செய்கின்றவர்கள் பற்றி யாரும் கருத்துக்களை கூறினால் அந்த கருத்துக்களை வெளிக்கொண்டு வருகின்றனர். அதற்காக இத்தகைய காடத்தினங்களை கட்டவிழ்த்து விடக்கூடாது என கேட்டுக்கொண்டு எமது கட்சி இத்தாக்குதலை வன்மையாக கண்டிக்கிறது என்பதை கூறிக்கொண்டு அதே நேரம் அரசியல் காரணங்களுக்காக கொலை செய்யப்பட்டுள்ள தமிழ் ஊடகவியலாளர்கள் தொடர்பிலும் விசாரணைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்பதை மீண்டும் வலியுறுத்தி கொண்டு இன்றைய தலைப்பிற்கு வருகின்றேன். ஒரு குற்றத்தில் ஈடுபட்டு நாட்டை விட்டு தப்பியோடிய வேறொரு நாட்டில் மறைந்திருக்கின்ற ஒரு நபரை கைது செய்து கொண்டு வந்து அவருக்கு சட்ட ரீதியிலான தண்டனை கொடுப்பதற்கு இந்த மீள் ஒப்படைத்தல் சட்டம் வாய்ப்பினை வழங்கியிருக்கின்றது. இந்த வாய்ப்பு மீள ஒப்படைத்தல் ஒப்பந்தத்தினை செய்து கொள்கின்ற இரு நாடுகளுக்கிடையில் ஏற்படுகின்றது. இது ஒரு நல்ல ஏற்பாடு என்பதில் எவ்விதமான சந்தேகமும் இல்லை. இதன் மூலமாக நாடுகளுக்கிடையில் பரஸ்பர நல்லிணக்கம் ஏற்படவும் வாய்ப்புகள் உண்டு. ஆனால் இந்த ஒப்பந்தத்தினை தற்போதைய நிலையில் நாம் செய்து கொள்ள வேண்டிய சில முக்கியமான நாடுகளும் இருக்கின்றன. இந்த நாட்டுக்கு மிக மோசமான நிலைமையினை ஏற்படுத்தி கொண்டு இருப்பவர்கள் இந்த நாட்டை விட்டு வெளியேறி மறைந்து கொண்டிருக்கின்ற நாடுகளுடனும் மீள் ஒப்படைத்தல் ஒப்பந்தங்களை இந்த நாடு மிக விரைவாக செய்து கொள்ள வேண்டி இருக்கின்றது. மத்திய வங்கி பிணைமுறை மோசடியானது இந்த நாட்டை பொருளாதார ரீதியாக மிக மோசமான நிலைக்கு கொண்டு வந்துள்ளது என்பதை நீங்கள் அடிக்கடி கூறி வருகின்றீர்கள். மத்திய வங்கி பிணைமுறி மோசடி வழக்கில் முதலாவது சந்தேக நபர், அதாவது முன்னாள் ஆளுநர் அர்ஜுன் மகேந்திரன் என பெயர் குறிப்பிடப்பட்டிருக்கின்றது. அந்த வகையில் கடந்த வருடம் ஏப்ரல் மாதம் 20ஆம் தேதி சர்வதேச போலீஸ் சிகப்பு பிடிபிராந்து விடுத்திருந்தது. இருந்தும் அர்ஜுன் மகேந்திரன் சிங்கப்பூரில் இருக்கின்ற வரையில் சர்வதேச போலீசாரினால் அவரை கைது செய்ய முடியாது. ஏனெனில் சிங்கப்பூருக்கும் சர்வதேச போலீசாருக்கும் இடையில் எவ்விதமான ஒப்பந்தங்கள் செய்து கொள்ளப்படாத நிலையில் இச்சாத்தியம் இல்லை என்றே தெரிய வருகின்றது. இதே நிலையே மெக்சிகோ, நைஜீரியா போன்ற நாடுகளில் நிலவுகின்றன. இந்த நாடுகளுக்கும் சர்வதேச போலீசாருக்கும் இடையில் எவ்விதமான ஒப்பந்தங்களும் இல்லை. இந்த நிலையில்தான் இந்த மீள் ஒப்படைத்தல் சட்டமானது முதன்மை பெறுகின்றது என்றே கூற வேண்டும். ஆகவே இந்த நாடு சிங்கப்பூருடன் இந்த மீள் ஒப்படைத்தல் ஒப்பந்தத்தை செய்து கொள்ளுமானால் அர்ஜுன் மகேந்திரனை கைது செய்து கொண்டு வர முடியும். சிங்கப்பூருடன் இந்த ஒப்பந்தம் செய்து கொள்வதற்கு இந்த நாட்டுக்கு அவ்வளவு சிரமம் இருக்கும் என நான் நம்பவில்லை. ஏனெனில் இந்த இரு நாடுகளும் பொது நல வலய நாடுகள் சபையினை பிரதிநிதித்துவப்படுத்துகின்றன. இத்தகைய நிலையில் சிங்கப்பூருடன் மீள் ஒப்பந்தம் ஒன்றினை செய்து கொள்வதற்கு ஏன் இன்னும் நீங்கள் தயாராக இல்லை என கேட்க விரும்புகின்றேன். அதேபோன்று துபாய் ஐக்கிய அமீர் ராஜ்யம் இந்த நாட்டுடனும் மீள் ஒப்பந்தம் செய்வது பற்றி நீங்கள் யோசிப்பது இந்த நாட்டுக்கும் நாட்டு மக்களுக்கும் நல்லதென்றே கருதுகின்றேன். இலங்கையை பொறுத்தவரையில் தென்பகுதியிலேயே மிக அதிக அளவிலான பாதாள உலக குழுக்களிடையே பல கொலைகள் இடம்பெற்று வருகின்றன. இந்த பாதாள உலக குழுக்களின் முக்கிய தலைவர் சிலர் துபாய் நாட்டிலேயே மறைந்திருப்பதாக தென்பகுதி ஊடகங்கள் அடிக்கடி செய்தி தெரிவித்து வருகின்றன. அதேபோன்று இலங்கையில் அதிக அளவிலான போதைப்பொருள் வர்த்தகத்திலும் இந்த குழுக்களுக்கு பாரிய பங்களிப்புகள் இருப்பதாகவே ஊடகங்கள் வாயிலாக தெரிய வருகின்றன. அந்த வகையில் இந்த மீள ஒப்படைத்தல் ஒப்பந்தங்களை நீங்கள் இப்போது செய்து கொள்ளுகின்ற நாடுகளுடன் செய்து கொள்ள வேண்டாம் என நான் கூறவில்லை. செய்து கொள்ளுங்கள். அதே நேரம் சிங்கப்பூர், துபாய் போன்ற நாடுகளுடனும் செய்து கொண்டால் இந்த நாடு இன்று முகம் கொடுத்துள்ள மிக முக்கிய பிரச்சனைகளுக்கு ஒரு முடிவினை தேடிக்கொள்ள முடியும் என்றே கூறுகின்றேன். இந்த மீள் ஒப்பந்தத்தின் அடிப்படையில் மனித படுகொலை, பெண்கள் மீதான பாலியல் வல்லுறவு, இளஞ்சம், கொள்ளை, அந்நிய செலவாணி மோசடி, ஆபத்தான போதைப் பொருட்கள் போன்ற குற்றங்களுடன் தொடர்புடைய நபர்களையே ஒப்பந்தத்தினை மேற்கொள்ளுகின்ற இரு நாடுகளுக்கிடையில் பரஸ்பரம் கைது செய்து கொள்ள முடியும் என குறிப்பிடப்படுகின்றது. அதே நேரம் ஒரு நாட்டில் அரசியல் புகலிடம் பெற்றவர்களை கைது செய்வதற்கு இந்த ஒப்பந்தத்தினால் அழுத்தங்களை கொடுக்க முடியாதென்றே தெரிய வருகின்றது. இந்த நாட்டில் இலஞ்சம் பெற்று கொள்ளை அடித்து அந்நிய செலவாணி மோசடி செய்து போதைப் பொருள் கடத்தல் விற்பனையில் ஈடுபட்டு நாட்டை விட்டு தப்பியோடியவர்கள் எத்தனையோ பேர் இருப்பார்கள் என்றே நினைக்கின்றேன். அவரவர்கள் எந்தெந்த நாடுகளில் இருக்கின்றார்கள் என்பது உங்களுக்கு தெரியும் என்றே நினைக்கின்றேன். அந்தந்த நாடுகளுடன் இந்த ஒப்பந்தத்தினை செய்யுங்கள். செய்து அவர்களை கைது செய்து இங்கு கொண்டு வந்து கொள்ளையடித்து இந்த நாட்டு மக்களின் பணத்தை பெற்று இந்த நாட்டு மக்களை சுமையற்றதொரு வாழ்க்கையை வாழ விடுங்கள் என்று நான் கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ஒன்றபல்ல டி வி சானுக்கு.
கரு சபாபத்துமணி, உதர்பண பணத்தை பிளிபதவ நீத்திய பிளிபதவ கதாகிரீமட்ட வஸ்தாவலபாதியும் பிளிபதவ மம் பழமே மிஸ்தூத்து காரண கெமதி. மே உதர்பண நீத்திய யடத்தே அபராத நடு பெவரீமட்ட யடத்துனு புத்கலையான் தடுவான் நியமூ புத்கலையான் ஹுவமாரு கிரீம அப்பே ரட்டாத் தேவகேம் விதேச ரட்டவல்டாத் ஹெக்கியாவக் எத்திவலாத்தினு மே வெத்தி அப்பே ரட்ட ரட்டவல் கீபே அக்கேக்க கிவிசும் கத்தவிலாத்தின் சீனே, இத்தாலிய, ஏவகேம் மாலதிவேன, ருசியாவ, ஏவகேம் டுபாய், அமெரிக்காவ எத்துலு ரட்டவால் துணக் சமக அப்பி மேவெத்தி கிவிசும் கத்தவிலாத்தி. ஹபை கரு சபாபதி துமணி, மே ஆண்டுவ மே அவுருது ஹத்தராமார துல மே கிவிசும் கத்தவெச்ச ரட்டவால் சமக மே நீதிவலிங் වැඩක් ගත්ත කියලා අපි දැක්කේ නැහැ. ගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ මෙහෙම ගිවිසුම් ගත වෙච්ච නැති රටවල් වල මැලේසියාව වගේ රටවල් වලින් පවා ඒ අපරාධකරුවන් ලංකාවට ගේන්න ගිය ආණ්ඩුවට පුළුවන් කමක් ලැබුණා. හැබැයි මේ ආණ්ඩුවේ අද ඩුබායි වැනි රටත් එක්ක ගිවිසුම් තියෙද්දී අද රටේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනම ඉන්නේ ඩුබායි රටේ. හැබැයි මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ඒ කණ්ඩායම් ලංකාවට උඩට ගෙන්න ගන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි මොකද මේ ආණ්ඩුවේ කණ්ඩායම් තමයි මේවට සහයෝගය දෙන්නේ. මොකද පළමුවෙන්ම බැලුවම මෙවැනි නීතියක් ඇත්තටම ලංකාවට ඕනද? මේ ලංකාවට මෙවැනි නීති අවශ්‍ය වීමට ප්‍රධාන කාරණාව තමයි ලංකාව තුල අපරාධ කරන, හොරකම් කරන මේ කණ්ඩායම් වලට පිටරට වලට පැනලා යන අවස්ථාව දෙන්නේ මේ ආණ්ඩුව තුල. අපි දන්නවා අර්ජුන් මහේන්ද්‍ර බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා, චෝදනාකරු. හැබැයි එයා කොහොමද ලංකාවෙන් පැනලා ගියේ? අපි දැන් සිංගප්පූරුවෙන් ගෙන්න ගන්න කතා කරනවා. හැබැයි සිංගප්පූරුවෙන් ගෙන්න ගන්න කලින් ලංකාවෙන් පැනලා යන අවස්ථාව දුන්නේ කවුද කියලා අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පැහැදිලිව කියනවා, එතුමා මෙතුමාගෙන ගැරන්ටි අරගෙන ඒ වගකීම අරගෙන තමයි අර්ජුන් මහේන්ද්‍රව ගෙනියන්නේ. මේ එක්කෙනෙක් විතරයි. මෙවැනි අපරාධකරුවන් මේ සියලුම දෙනා රටින් පැනලා ගියේ මේ ආණ්ඩුවේ සහයෝගයෙන්. ඒ නිසා මේ ගෙනියන්න කලින්, ගිහිපු අය ගෙන්නන්න කලින් පළමුවෙන්ම මේ අපරාධකරුවන් රටින් පැන යෑමේ වළැක්වීමේ ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්නම්. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මේ අපරාධකරුවන් පැනලා යන එක මේ වෙනකොම වල බෝට්ටුවල ඉන්නේ මේගොල්ලෝ යන්නේ. එයාපෝට් එක හරහා මේ අමාත්‍යවරු දැනුවත් තමයි මේගොල්ලෝ යන්නේ. පළමුවෙන් මේව නැවැත්විය යුතුයි. ඊට පස්සේ පුළුවන් අපිට උදර්පණ පනත් තරහා අපරාධකරුවන් ඉන්නවා නම් ලංකාවට ගෙන්න. අපි දකිනවා මෙවැනි අපරාධකරුවන් ලංකාවෙන් පැන ගීපු ඉඳ තමයි අද අපි ආර්ථිකමය වශයෙන් විශාල පරිහානියකට පත් වෙලා තියෙන්නේ. අද බැඳුම්කර වංචාවේ ඉඳ විතර රුපියල් ට්‍රිලියනයක පාඩුවක් වෙලා කියලා අද ගණනය කරලා තියෙනවා. අද ඒකේ බලපෑම සම්පූර්ණ ආර්ථිකයට බලපාය විතරක් නෙමෙයි, අද ඩොලරේ කඩා වැටෙන්න විශාලම හේතුවක් උනේ මේ බැඳුම්කර වංචා. මේ බැඳුම්කර වංචාව තුලින් විතර මේ වංචාව සිදුවලා මාස දෙකක් ඇතුළත බැඳුම්කරවල තිබ්බ විදේශ ආයෝජන කෝටි 16000කට ආසන්න ප්‍රමාණයක් රටින් අරගෙන ගියා. ඒ නිසා තමයි ඩොලරේ කඩා වැටුනේ. ඒ නිසා තමයි මේ වෙද්දි රුපියල් කෝටි 30000කට ආසන්න ප්‍රමාණයක් බැඳුම්කරවල ඒ වගේම කොටස් වෙළඳපොලේ තිබ්බ ආයෝජන අරගෙන ගියා. ඒවයි ප්‍රතිඵල තමයි අද ණය වශයෙන් ගෙවන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා රවි කරුණානායක මැතිතුමා මුදල් අමාත්‍යවරයෙ වශයෙන් ඉන්න වෙලාවේ කියනවා 2019 අපිට ගෙවන්න වෙලා තිබ්බේ ණය වාරිකය බිලියන 600ක් පමණයි කියලා. හැබැයි ඊයේ දිනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා බිලියන 2200ක් ට්‍රිලියන 2.2ක් ගෙවන්න තියෙනවා කියලා. එදා රවි කරුණානායක 600 කිව්වා නම් දැන් කොහොමද ට්‍රිලියන 2.2ක් උනේ? ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ආණ්ඩුව තමයි අනිත් බිලියන 1800ක් කියන්නේ. ටිකක් ඩොලර් එක වැඩිවීම තුලින් ඒ තුලින් පාඩුව ගෙවන්න වෙනවා. අනිත් ටික එදා බිලියන 7000ක් තිබ්බ ණය බිලියන 12000 දක්වා ගෙනෙලා ඒවයි වාරිකත් එකතු වෙලා තමයි මේ ට්‍රිලියන 2.2 හැදෙන්නේ. හැබැයි මේ ණය කන්ද සියලුම දේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇඟට දාන්න හද. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ අවුරුද්දේ ගෙවන්න තියෙන මේ වාරිකයේ බිලියන 1800කට වක් කියන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු රටට පේන්න තියෙනවා. කරපු වැඩ පේන්න තියෙනවා. හැබැයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලය කරපුවා අපි කවුරුවත් දැක්කේ නැහැ. ඒ වගේ අපි දැක්කා පසුදිය කාලය තුල මේ රටේ මුලින්ම මෙතුමන්ලා බලයට ආවේ යහපාලනයක් ඕන කියලා. හැබැයි රටම දැක්කා අවුරුදු 3මාරක් කොහොමද රටේ යහපාලනේ තුන්නේ. ඊට පස්සේ කිව්වා රටට ප්‍රජාතන්ත්‍රවාදී ඕන කියලා. අපි දැක්කා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලපු කණ්ඩායම් ටික. ඔය අලුත් පරපුර ඒ වගේම කණ්ඩායම් කීපයක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලුවේ. හැබැයි ඒ කණ්ඩායමයි අන්තිමට එතුමන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගමැති කිරීම. හැබැයි අපි දැක්කා හැමදාම එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් ආපු හැම අවස්ථාවකම මාධ්‍යවේදීන්ට කොහොමද සැලකුවේ, මාධ්‍යයට කොහොමද සැලකුවේ කියලා. අපි දන්නවා රිචඩ් ඩි සොයිසලා, ප්‍රේමකීර්තිද අල්විස්ලා, ඒ වගේම දිවයිනේ මාධ්‍යවේදී සුනන්ද මැතිතුමාලා, සාගරික ගෝමස්ලාට මොකද වුණේ කියලා රටම සාක්ෂි දරනවා.
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ආපු හැම වෙලාවෙම ඝාතන සිදු වුණා, මාධ්‍ය මර්ධනය වුණා. ඒක පළවෙනියටම ආරම්භ කරා මෙවර අගමැතිතුමා පත් වෙච්ච එකම. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා පත් වෙලා පළවෙනි කතාවෙම උඩට අත දික් කරලා කියනවා කළු මාධ්‍ය කියලා චෝදනා කරනවා. කළු මාධ්‍ය කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මොන කාරණේ මොන කරුණ පාර්ලිමේන්තුව ගෙනාවත් ඒක තහවුරු කරන්න ජනතා විමුක්ති පෙරමුණ බැඳිලා ඉන්න. අද ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මැතිතුමා ඊට පහුවෙන්ද කියනවා කළු මාධ්‍ය කියලා. අද අපි දැක්ක ඊයේ දිනේ තුල එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලපු ඒ කණ්ඩායමත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඉල්ලගත්ත ඒ කණ්ඩායම දෙකම එකතු වෙලා මාධ්‍ය වලට ගිහිල්ලා පහර දෙන්න උත්සාහ කරනවා. මාධ්‍යට ගිහිල්ලා තර්ජනය කරනවා. අද මෙතුමන්ලගේ මේ බැඳුම් කර සිද්ධිය ඇතුළු මේ හොරකම් වංචා අද ස්වාධීන මාධ්‍ය තුලින් රටට හෙලි කරනකොට මාධ්‍ය වලට තර්ජනය කරලා බය කරලා හරි මේ ආණ්ඩුව උත්සාහ කරනවා මෙතුමන්ලගේ වැට්ටි කරගෙන. හැබැයි මෙතුමන්ලට මතක් කරන්න කැමති එදා වගේ නෙමෙයි අද විපක්ෂයේ ප්‍රබලව තියෙනවා. එදා ඔබතුමන්ලට විපක්ෂයේ TN එකයි ජනතා විමුක්ති පෙරමුණයි නිල විපක්ෂයේ වශයෙන් තිබුණට කවදාවත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරේ නැහැ. ඔබතුමන්ලට ඕනෑම පනතක් ආම ඔබතුමන්ලට ඕනෑම අවස්ථාවයක් වුණාම ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමත් TN කණ්ඩායමත් ඔබතුමන්ලට සහයෝගය දුන්නා. අයවැය වේවා ඕනෑම අවස්ථාවේදී දුන්නා. හැබැයි මේ නිල විපක්ෂයේ එහෙම නෙවෙයි ඔබතුමන්ලට විරුද්ධව ඒ වගේ මේ රටට වින කරන ඕනෑම පනතකට අපි විරුද්ධව කටයුතු කරන සූදානමින් ඉන්නේ. ඒ වගේම රටට වින කරන ඕනෑම පනතක් ආවොත් මේ අයවැය තුලින් ජනතාවට බදු ගහන ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධ වෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේ අපි දැක්ක කිරියල්ල මැතිතුමා ඊයේ දිනේදී එතුමා ප්‍රකාශ කරන එතුමා මැතිවරණයකට සූදානම්. එතුමා කිව්වා පක්ෂ නායකයන් සියලුම දෙනා එකඟ වුණා. ඒ වගේම එතුමත් එකඟයි පළාත් සභා මැතිවරණයේ තියන්නේ. මම දන්නවා කිරියල්ල මැතිතුමා ගොඩක් කාලෙන් ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. හැබැයි ඔබතුමා දන්නවා මැතිවරණේ ඕනනම් කරන්න තියෙන්නේ මොකද්ද කියලා. ඉතාමත් සරල කාරණයක් තියෙන්නේ. ඔබතුමන්ලගේ ආණ්ඩුව තියෙන්නේ, තනි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියෙන්නේ. කරන්න තියෙන එක දෙයයි, ඔබතුමන්ලගේ අමාත්‍යවරයා හරහා අපි දැන් කැබිනට් ඇප්‍රූවල් එකත් අරන් දීලා තියෙන්නේ. පළාත් සභා පරණ කමේට යන්න කැබිනට් ඇප්‍රූවල් එකක් දුන්නා. දැන් ඔබතුමන්ලට කරන්න තියෙන්නේ ගේන්න යෝජනාව. යෝජනාව ගෙනාම එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමත් එකතු වුණොත් විතරක් 200ක් ඉන්නම්. ඔබතුමන්ලට අවශ්‍ය 3/2ටත් වැඩි ප්‍රමාණය මෙතන ඉන්නවා. ගේන්න යෝජනාව. ඔබතුමන්ලා ඡන්දෙට බය නැත්තම් ගේන්න යෝජනාව. කිරියල්ල මැතිතුමනේ ඊයේ මාධ්‍යට ඒ වගේම පාර්ලිමේන්තුවේදී මැතිවරණයට සූදානම් කිව්වට මදි. ඔබතුමන්ලගේ ආණ්ඩුව ගේන්න යෝජනාව අපි සහයෝගය දෙන්න. මේ වෙද්දි පළාත් සභා 6ක් කල් දාලා ඉවරයි. දැන් මාස 3කින් අප්‍රේල් මාසෙ වෙනකොට දකුණු පළාත් සභාවත් කාලේ ඉවර වෙනවා. එතකොට පළාත් සභා 7ක් දැන් පළාත් සභා 7ක් කාලයේ සම්පූර්ණයම ආණ්ඩුකාරවරු හරහා නිලධාරි හරහා තමයි ඔබතුමන්ල පාලනය කරගෙන. මේකද ඔබතුමන්ලගේ ප්‍රජාතන්ත්‍රවාදය? ජනතාවගේ ඡන්දායිතිය නොලබිය දීම නිලධාරි පාලනය තුළින් මේකද ප්‍රජාතන්ත්‍රවාදය? ඔබතුමන්ල යහපාලනය කියන නම සම්පූර්ණයෙන් රට තුල විනාශ කළ දැම්ම. යහපාලනය කියන වචනේත් ඉවර කළ දැම්ම. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේත් ජනතාවට තිත්ත වෙනකම්ම මේක වෙනවා. මොකද ඔබතුමාලා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා බෝඩ් ගහලා අන්තිමට මැතිවරණ කල් දානවා. ඒ වගේම ජනතාවට බදු ගහන එක විතරයි තියෙන්නේ. අපි දැක්ක ඒ වගේම ඔබතුමාලාගේ බදු වලට දක්ෂම ආණ්ඩුව. අපි දන්නවා මේ 2017 වෙනකොට විතර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට සාපේක්ෂව ට්‍රිලියනයක් වැඩිපුර බදු ගහලා තිබුණා. කෝටි ලක්ෂයක් වැඩිපුර බදු ගහලා තිබුණා. හැබැයි 2018 නැවත වතාවක් ඒ ආණ්ඩුවට සාපේක්ෂව තව බිලියන 300ක් වැඩිපුර බදු ගහලද මේ කාඩුද බදු ගහන්නේ? අලුතෙන් එක පුද්ගලයෙකුට විතරක් එකතු වෙලා තියෙනවා රුපියල් 60,000කට ආසන්න බදු ප්‍රමාණය. හැම පුද්ගලයෙකුටම මේ ලක්ෂ 20 මිලියන 21ක් වූ ජනතාවේ සියලුම දෙනාට රුපියල් 60,000 ගානේ අලුතෙන් බද්දක් ඔබතුමල්ලා ඒ ජනතාවට එකතු කරලා තියෙනවා. මේ ජනතාව මේව විඳවන්න ඕන. ඔබතුමල්ලා ජනතා ඡන්දයෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පසුබල මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2 ගානේ දෙන ගම, කෝටි 500ක වාහන ගේන ගම, අහිංසක ජනතාවට බදු ගහනවා ට්‍රිලියන ගණන්. මේවද දරා ගන්න බෑ. අද ඔබතුමල්ලා ලබා දෙන පෝරසාන යන්තම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලය තුල ඒ මාස 2 කාලය තුල ඔබතුමල්ලට පෙන්නුවා වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔබතුමල්ලට මම ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ කරන හැටි පෙන්නවා. ඒ නිසා කොහොමද වැඩ කරන්නේ, කොහොමද බදු ගහන්න නැතුව ජනතාවට සහන දෙන්නේ කියලා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලගෙන ඉල්ලීමක් කරනවා රට ගැන ජනතාව ගැන ඉතලා තීර වැඩ කරන්න කියලා. ස්තුතියි.
බොහොමත් ස්තුතියි ඔනරබල් සේකන් සර්මසිංහ.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද සාකච්ඡාවට භාජනය වෙනවා උදර්පණ නීති යටතේ නියමයන් තුර්කිය සමග. අර අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව මම හිතනවා අපි උදර්පණ නීතිය තවදුරටත් ශක්තිමත් කරන්න ඕනි සභානායකතුමනි. තව මේ වගේ අපි විශ්වාස කරන රටවල් සමග අපි උදර්පණ ගිවිසුම් වලට එන්න ඕනි. ඇවිල්ලා අපේ රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න ඕනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මම දැක්කා මේ යෝජනා දැනුම් දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය බැලුවහම මේ උදර්පණ නීතිය යටතේ මේ විශේෂ ගැසට් නිවේදනය පළ වෙනවා. ජනාධිපතිතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා තමයි මේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ. එතකොට අග්‍රාමාත්‍යතුමාට තමයි උදර්පණ නීතියේ යටතේ හෝ එහෙම ක්‍රියාත්මක නොවන රටවල් යටතේ වුණත් මෑත භාගයේ සිදුවෙච්ච සමහර අය නිර්වචනය කරන ඉතිහාසයේ සිදුවෙච්ච කියලා බරපතලම මූල්‍ය වංචාවේ චෝදනාව එල්ල වෙන්නේ. ඒ සඳහා ප්‍රධාන චූදිතයා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ හිටපු අධිපතිතුමා සංගවා තැබීමේ වගකීම ගන්න ඕනි අපේ රටේ අග්‍රාමාත්‍යතුමා. මොකද මට මතකයි 2015 මේ පෙබරවාරි මාසේ 27 මට මතක විදිහට දිනය පළවෙනි බැඳුම් කර වංචාව සිදු වුණාට පස්සේ මේ ගැන දිගින් දිගටම අපි සාකච්ඡා කරද්දී අගමැතිතුමා ඇවිල්ලා අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකුවේ අධිපතිතුමා සම්බන්ධයෙන් චරිත සහතිකණිකුත් කරා. එතුමා පාර්ලිමේන්තුවේ මිනිත්තු 10 15 අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමාට චරිත සහතික ලබා දුන්නා. මොනතරම් පිරිසුදු පුද්ගලයෙක්ද කියන කාරණාව. එතනින් විතරක් නෙමෙයි, එතුමා විදේශගත වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ බලයට පත් වුණාම කියන කාරණාවත් පෙන්නවා. එතනින් එතුමා උත්සාහ කරා මේ දක්ෂ නිලධාරියෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රයෝජනය ගත්තේ නැහැ, එහින්ද එයාලා රට දාලා ගියා කියලා බුද්ධි ගලනේ එක පුද්ගලයෙක් බවට පත් වුණා කියලා. හැබැයි අවසානයේ මොකද සිදු වුණේ? අවසානයේ මොකද සිදු වුණේ? මේ රටේ අහිංසක මහ ජනතාවට මහා බරපතල ආර්ථික ගැටලුවක් නිර්මාණය කරලා අර්ජුන් මහේන්ද්‍රන් අගමැතිවරයාගේ උපදෙස් මත මෙහෙවීම මත මේ රටෙන් විදේශගත වුණා සිංගප්පූරුවට. අනික් පැත්තෙන් මේ රටේ රතු නිවේදන නිකුත් කරනවා, උසාවියේ රතු නිවේදන නිකුත් කරනවා. හැබැයි රජය වගකීමක් ගන්නෙ නැහැ. අගමැතිතුමාගේ ප්‍රධාන හිතවතා වෙච්ච එතුමාගේ උපදේශකයා බවටත් පත් වුණා පසුකාලීනව. මහා බැංකු බැඳුම් කර හොරකම කරලා ඊට පස්සේ විරෝධතා ආවහම එතුමාගේ කාලය දීර්ඝ නොවුණාම එතුමා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ උපදේශකයා බවට පත් වෙලා කටයුතු කරා. රැකියා දසලක්ෂයේ උපදේශකවරයා බවටත් පත් වුණා. ඒ හින්දා වෙන්නේ නැති එක පැත්තකින් මහා බැංකුව හිස් කරලා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මූල්‍යම ශක්තිය ලබා දුන්නා වගේම අනික් පැත්තෙන් රැකියා දසලක්ෂයේ ව්‍යාපෘතිය බාරගත්තා. හැබැයි ලැබිච්ච රැකියාවක් නැහැ මේ රටේ අහිංසක තරුණ තරුණියන්. ඒ හින්දා මේ නීතිය ගේන ආණ්ඩුව, මේ සංශෝධන ගේන ආණ්ඩුව අලුතෙන් උදර්පණ නීතිය යටතේ ගිවිසුම් අත්සන් කරන අනික් රටවල් දිහා බලද්දී ඔබතුමාලා මූලිකව කළ යුතු කාර්යභාරය තමයි වහාම අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගේන්න අවශ්‍ය වැඩ පිළිවෙල කරා. මොකද මම විශ්වාස කරනවා ගරු සභානායකතුමනි, මේ ඇතිවෙච්ච මූල්‍ය වංචාව හරහා රතු නිවේදන නිකුත් වෙනවා නම් අත්අඩංගුවට ගැනීමට අර්ජුන් මහේන්ද්‍රන්ට මං හිතනවා නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් සමදනාටම ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි එකලෙස නීතිය ක්‍රියාත්මක කළා පොලිසිය කරුණු දැක්වීම කරනවා නම් අගමැතිතුමාටත් එතුමාත් අත්අඩංගුවටපත් වෙන්න ඕනේ. එතුමාටත් අත්අඩංගුවට අරගෙන ඒ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරලා මේ රටේ ජනතාවගේ ඒ හොරකම් කරපු සල්ලි වලට සාධාරණය කරන්න ඕනි. ඒ හින්දා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අද මේ ආණ්ඩුව හොඳටම දන්නවා ආර්ථිකයේ කඩාවැටීම සිදු වුණේ මොන යුගයේද කියලා. මේ ආර්ථිකයේ කඩාවැටීම හොඳටම සිදු වුණේ 2015 දින 100 පළවෙනි වැඩසටහනත් ඊළඟට 2015 අගෝස්තු මාසෙන් පස්සේ නැවතත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවක් යටතේ අපේ රටේ රජය බිහිවීමත් සමග. එයින්ද කිසිම මොහොතක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටවත් එක්සත් ජාතික පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්න මැති ඇමතිවරුන්ටවත් ඇඟිල්ල දික් කරන්න බෑ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. එයින්ද මම දැක්කා මේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මහා බැංකුවේ හොරකමක් සිදු නොවුනාසේ සලකලා. මහා බැංකුවේ හොරකම ගැන කතා කරද්දී කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ට චෝදනා තියෙනවා. අඩුමතරමේ කෝප් කමිටු වාර්තාවට වාර්තාව අස්සන් නොකරපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මගහැරපු. අනික් පැත්තෙන් පාදසටහන් ඉදපු කණ්ඩායම් ඉන්නවා. මේ සියලුම දෙන අපි විශ්වාස කරනවා අර්ජුන් මහේන්ද්‍ර නැතුළු ඒ මහා හොර නඩේ අනුග්‍රහය දක්වලා ඔවුන් අද ඉතාම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. උදාර්පණ නීතිය ගැන කතා කරනවා නම් හොරකම් කරපු වංචා කරපු මේ රටේ මහජන දේපළු ගසා කාපු ඒ වගේම මත්ද්‍රව්‍ය වෝදන සම්බන්ධයෙන් අද හැඟීමක් තියෙනවා නම් අනිත් පැත්තෙන් ගංජා කුඩු මේ සියල්ල අපේ රටේ බහුලව හැමතැනම ව්‍යාපාර වශයෙන් විවෘතව සිදුවීම් සිදු වෙනවා නම් අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැති සභේ ඇතුලේ ඉන්නේ සභානායකතුමා විතරයි. ඔබතුමාට තමයි අපි මේ කතා කරන්න වෙන්නේ. මොකද අපි එක පැත්තකින් සතුටු වෙනවා කිරියල් අමතුමනි ඔබතුමාගේ බහුතරයක් ක්‍රියාකලාපයන් අපි අනුමත කරන්නේ නැහැ. මොකද ඔබතුමා ආණ්ඩුව සුද්ධ කරන්න විතරයි හදන්නේ, ජනතාව ගැන කල්පනා කරන්නේ. හැබැයි අපි අද ඔබතුමා ගැන සතුටු වෙනවා. මොකද උදාර්පණ නීතිය යටතේ ඍජුවම ඇඟිල්ල දික් වෙද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඔබතුමා තනියම ආණ්ඩුවේ ඒ කාරණාව අහගෙන ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔබට අපි ගෞරවය ලබා දෙනවා. මොකද ඔබතුමාට එක් ශක්තිය තිබ්බා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හොරකමක් කරලා තියෙද්දි ඒ හොරකම ගැන විපක්ෂය විවේචනය කරද්දී ඔබතුමාට ශක්තිය තිබ්බා. ඔබතුමා ඒක අහගෙන ඉන්න හින්දා ඔබතුමාට ස්තුතිමන්ත වෙනවා. ඒ වගේම ගරු මූලාසන අරුණ ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, පැනමා බන්සුත් මේ රටේ ප්‍රචලිත වෙච්ච කාරණාව. මොකද අපේ රටේ අපි දැක්කා සමහර ඇමතිවරුන්ට ලේකම්වරු හැටියට කටයුතු කරපු, සමහර ඇමතිවරුන්ගේ සභාපතිවරු හැටියට කටයුතු කරපු, සමහර ඇමතිවරුන්ට ඥාතිකම් කියන මේ පැනමා බොන්ස් සම්බන්ධයෙන් කොහොමද පැනමා බොන්ස් වල මේ රජයේ ඇමතිවරුන්ගේ සම්බන්ධකම් තියෙන අය කොහොමද ආයෝජනය කරේ කියන කාරණාව එළිදර වුණා. එහෙනම් ඒ ගැනත් අවධානය යොමු කරන්න කියන කාරණාව අපි විශේෂයෙන්ම කියනවා. මොකද හොරගමට මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දක්ෂයි කියන එකත් අපි දන්නවා. ඒක කොහොමද වහගන්නේ කියන කාරණාවත් දන්නවා. දැන් වෙලා තියෙන්නේ ඒ රටේ ජනතාව ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මම එක කාරණයක් මතු කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට හිත රිදෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැන විවේචනයක් එල්ල කරහම. ජනතා විමුක්ති පෙරමුණට හිත රිදෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හොරකම් ගැන කිව්වහම. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කරන අඩුපාඩු වැරදි පෙන්වලා දුන්නහම ජනතා විමුක්ති පෙරමුණට හිත රිදෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අද උත්සාහ කරා. මම කනගාටු වෙනවා එතුමාලගේ බාල උත්සාහයට. මේ අද ඉදිරිපත් වෙච්ච, මේ අද අගමැතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු යෝජිත ගැටුම් ව්‍යවස්ථා ගැටුම්පත් සම්බන්ධයෙන් ප්‍රකාශය. මම ගරු කාර්ය සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් ඉල්ලුවා උදේ වරුවේ ඒ සම්බන්ධයෙන් විවාදය අවසන් වෙන්න ඉස්සෙල්ලා කොහොමද මේ පිටපතේ ඉංග්‍රීසි පරිවර්තනයේ පමණක් මේ ඩ්‍රාෆ්ට් ෆෝ ඩිස්කෂන් කියන කාරණාව කොහොමද මේ වෝටර්මාක් එක ඉදිරිපත් වුනේ. මම අහනවා හොඳට ඇස්සරලා බලන්න. මේ සිංහල පිටපත තියෙනවා, මේක නෑ. මල්ලඟ තියෙනවා දමිල පිටපත, මේක නෑ. කවද මේ රවට්ටන්න යන්නේ? අපි මෙතන කියන කාරණාව තමයි අපිව ජාතිවාදීන් හැටියට හංවඩු ගැහුවට අපි ජාතිවාදීන් නෙවෙයි. මේ ආණ්ඩුව තමයි ජාතිවාදී ආණ්ඩුව. මේ ආණ්ඩුවට එල්ල වෙච්ච ජාතිවාදී චෝදනා අපි දැක්කා. කිරියල් අමතුමනි, දිගන ඇචිවෙච්ච සිද්ධියේ චෝදනා ඔබතුමාලට එල්ල වෙනවා. අරබද්දෙන් මාවනල්ල ඇතිවෙච්ච සිද්ධිය ඔබතුමාට චෝදනාව එල්ල වෙනවා. අරබද්දෙන් අලුත්ගම ඇතිවෙච්ච සිද්ධියේ ඒ අමතිවරු අද ඔබතුමාලගේ රජයේ නියෝජනය කරනවා. ඒ හින්දා අපි මේ පෙන්නුම් කරන්නේ ගරු නියෝජකාර්ග සභාපතිතුමනි, මේ ඉංග්‍රීසි පිටපතේ පමණක් ඩ්‍රාෆ්ට් මේ යෝජිත කෙටුම්පත හැටියටත් දමිළ සහ සිංහල පිටපතේ මේ කාරණාව මතු නොවෙන්නේ මේක එක ජාතියක් හරි ජාතීන් කිහිපයක් හරි රැවටවීමේ උත්සාහයකට අඬුව ගෙනියනවා. අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මේ ඉදිරිපත් කරන්නේ සියලු දෙනාගෙන් එකතු කරගත්ත සම්පින්දණයක වර්තාවක්. හැබැයි අගමැතිතුමා කියන දේ නෙමෙයි කරලා තියෙන්නේ. එතුමා සම්පින්න වාර්තාවක සම්පින්නනයක් කියලා මෙයා පැත්තෙන් යෝජිත ව්‍යවස්ථා කැටුම්පතේ ඉංග්‍රීසි පිටපත පමණක් ඉදිරිපත් කරනවා. මේක බරපතල ප්‍රශ්නයක් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. මේක මතු කිරීම තව කෙනෙකු ජාතිවාදී කැඩියට හංවඩු ගහන්න එපා. මේ කාරණාව මතු කිරීමේදී UNP ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද JVP ද එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේද මේ කියන කාරණාව වළංගු වෙන්නේ නැහැ. මේක අපේ රට අපි සියලු 225ම නියෝජනය කරන්නේ ලංකාව. අනාගතයේ අපේ රටේ ඇති වෙන්න පුළුවන් බරපතල අවදානමක පළවෙනි පියවර තමයි මේ යෝජිත කැටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒ හින්දා ගරු නියෝජකාර්ග සභාපතිතුමනි, අපි මේ පෙන්වන කාරණා සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන්න ඕනි. රජයට අද බහුතරයක් නැහැ. රජයට 3/2ක් තිබ්බනම් මේ කැටුම්පත විතරක් නෙමෙයි වෙන ඕනෑම පනතක් එක දවසක් ඇතුළත සම්මත කරගන්න. අපි දැක්ක කොහොමද පනත් සම්මත වුණේ කියලා. අපි මේ කාරණාව මතු කරන්නේ ගරු නියෝජකාර්ග සභාපතිතුමනි, අපි දැක්ක මේ දේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ සිදු වෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ අනුමත වෙච්ච දේ නෙමෙයි මුද්‍රණය වෙලා රජයේ මුද්‍රණාලයෙන් ආවේ. අපි දැක්ක වෙන අපි සාකච්ඡා කරපු දේවල් පාර්ලිමේන්තුව ඇතුළේ මුද්‍රණය වෙලා ආවේ සාකච්ඡා කරලා අනුමත කරපු දේවල් නෙමෙයි. අපි දැක්ක කොහොමද ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් කරන්න ඕනි වුණාම බයක් සැකයක් හිරිකිතයක් නැතුව අපි දැක්ක පාර්ලිමේන්තුව 8-9 වෙනකන් රැස් කරනවා. එවලේ අපි දැක්ක නුවර ඉඳන් සමහර ඇමතිවරු ගුවනින් ගෙනාව පාර්ලිමේන්තුවට පළාත් සභා ඡන්දය කල් දාද්දී ජනතා විමුක්ති පෙරමුණ ඒකට අත ඉස්සුවා. දෙමළ ජාතික සන්ධානය ඒකට අත ඉස්සුවා. එහෙනම් අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය වලදාපු ආණ්ඩුවක් ඉඳ තමයි අපිට මේ සැකය වැඩිපුර තියෙන්නේ. ඒ හින්දා
මේ මැතිවරණේ කල් දාන්න දැන් ඔබතුමාලත් එක්ක එකට හිටගෙන ඉන්න ජනාධිපතිතුමා හවුල් උනේ. ඔබතුමාලත් එක්ක
අරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මේ මෙයාලා ජනාධිපතිතුමා මෙයාලා ජනාධිපතිවරයා කරා ඉතේ අමාරු ඇති පොළොන්නරුවේ ඉඳා එතුමාලා ජනාධිපතිතුමා කරා. හැබැයි ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කරා මෙතුමා එක්සත් ජාතික පක්ෂ කදවුරෙන් වෙන් වෙන්න තීරණය කරේ මේ රටට ආදරය කරන අගමැතිවරයෙක් මේ රටේ පත් කරන්න කියලා. ඒ හින්දා ඔබතුමාලා එහෙම කතා කරන්න එපා. ඔබතුමාලා එකට ඉඳලා ඔබතුමාලා එකට ඒ පනත් ගෙනල්ලා ඒ පනත් සම්මත කරලා අද පළාත් සභායක ඡන්දෙන තව ඉතිරි පළාත් සභා තුන මේ වර්ෂය තුල අහගන්න මේ අවුරුදු තව පළාත් සභා තුනක් මේ අවුරුද්දේ කාලය නිම වෙනවා. ඡන්දෙ තියන්න පදනමක් නැහැ. ඒ හින්දා මෙයාලට හිතේ අමාරුව මොකද්ද දන්නවද? මෙයාලට ලැබෙන වාසි ගන්න තියෙන කාලය අඩුයි හින්දා. ලක්ෂ දෙකක් ජනතාවට බදු ගහලා මාසෙකට දීමනාවක් ගත්තා. තව මට පොඩි කාලයක් දෙන්න ගරු සභාපතිතුමනි, ලක්ෂ දෙකක දීමනාවක් මන්ත්‍රීවරු හැටියට ජනතාව තුන් වේලක් නොකා එක වේලක් අද්දී ලක්ෂ දෙක කාණ්ඩුවේ බදුගහන සල්ලි වලින් බදුගහන ජනතාවගේ සල්ලි අරන් අද සිඩ්නි ජාරත් මන්ත්‍රීතුමා ඔබතුමාට ඔහොම කතා කරන්න පුළුවන්ද? ඔබතුමා මේ අවුරුදු පහුගිය අවුරුදු 4ට ওই ලක්ෂ දෙකක මුදල ගත්තේ නැද්ද? ඔබතුමාලා ගත්තා. අරගත්තා නම් කරුණාකරලා රටට සාධාරණ කරන්න. අපි ඔබතුමාලට කියන්නේ ඔබතුමාලා ඒක ගත්තා කියලා අපිට ඊර්ෂ්‍යාවක් නැහැ. හැබැයි ජනතාවගේ බදු මුදලින් ඔබ ඒක අරගෙන අද මේ රටට විගණමක් වෙච්ච ආණ්ඩුවක් ඔබතුමාලා ආරක්ෂා කරනවා. ඒ හින්දා මේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීතුමනි, මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි, වැරදි දෙයක් පෙන්වීම ජාතිවාදී හැටියට හංවඩු ගැහිම වැරදි කියන කාරණාව අපි කියන්නේ. ඒ හින්දා අද බරපතල ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. ඒ වගේම තමයි මට එක මිනිත්තුවක් දෙන්න මම අවසන් කරනවා ගරු සභානායකතුමනි ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරනවා අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය මර්ධනය සඳහා කරපු වැඩපිළිවෙල මම ඔබතුමාගෙන් අහන ඔබතුමා නීතිඥයෙක් අපේ රටේ කොතනද මුහුණු ආවරණය කරගෙන මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා මාධ්‍ය නිදහස ගැන කතා කරන්න කොතනද අයිතිය තියෙන්නේ ඒ කණ්ඩායමට අඩුම ගානේ ලැජ්ජාවක් බයක් නැත්තම් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා නම් එයි මූණ ආවරණය කරගෙන යන්නේ එයි මූණ පෙන්වන්න බැරි මූණ ආවරණය කරගෙන ගියේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන අයයි ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කරන අයයි NGO මුදල් වලින් යැපෙන අය තමයි මේ මාධ්‍ය ආයතන වලට ගියේ ඒකේ පූර්වාදර්ශය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එතුමා තමයි නාලිකා එකෙන් එක තෝරගෙන අපි කිව්වා මේක එක නාලිකාවකට වෙද්දී අනික් නාලිකාව වලට සතුටු වෙන්න එපා කියලා එක පත්තරයකට අගමැතිතුමා ගහද්දී අනික් පත්තර වලට අපි කිව්වා මේක ගැන කල්පනාවෙන් ඉන්න කියලා දැන් එකෙන් එක මේ ආණ්ඩුව කරන විකටන් ටික රටට පෙන්නන කණ්ඩායම් අද විනාශ කරන්න පටන් ගෙන දිනවා ඒ හින්දා මේක බරපතල තැනක අද රට තියෙන්නේ උදාර්පණ නීතිය සක්‍රීය වෙනවා වගේම මේ ආණ්ඩුව යටතේ ෆියුචර් හොරකම් වලට ඒ හොරු ටික පිටරට යවපු අයද මේ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි කියන කාරණාව මතු කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මන් හඬ වෙනවා බොහොම